තිසරී තේජනීද අල්ලිස් ගුරුතුමිය ඇය ඉතිහාසය පිළිබඳ ගුරු උපදේශිකාව මහනුවර අධ්‍යාපන කලාප අධ්‍යාපන කාර්යාලයේ.
අද බොහොම සුන්දර පාඩමක් යන්නේ. ඒක ඇත්තටම ඉතිහාසයේ විෂය ගත්තාම මං එදත් කිව්වා ඔබට ඉතිහාසයේ විෂය කියන්නේ මොකද්ද? අතීතයේ සිට අතීතයේ මුතුන් මිත්තාගේ සිට වර්තමානයේ දක්වා වූ මේ ගමන් මාර්ගය නේද? ඔහු ලබා ගන්නා වූ අත්දැකීම්, තාක්ෂණය, ආහාර, අභිචාර මේ සියලු දේ වර්තමානයට ගෙන එන්නා වූ විෂයක් තමයි මේ ඉතිහාසය කියන්නේ. ඉතින් පුතේ මේමයි දැන් අපි ඒක කතා කරනවා නම් මේ කාගේ කාගේ තාක්ෂණයද, එහෙම නැත්නම් කාගේ අභිචාරද, කාගේ දේශපාලනයද, කවුරුන්ගේ දේවල්ද මේ ඉතිහාස විශේෂයෙන් අධ්‍යයනය කරන්නේ? එහෙමනම් ඔබට දැන් ඔන්න කියනවා ඇති, මං ඇහුවා කවුද කාගේ දේවල්ද මේ අපි අධ්‍යයනය කරන්නේ? කාගේද? ඔන්න මට නිකන් ඇහෙනවා වගේ නේද? ඒ තමයි කවුද? අතීත මානවයාගේ සිට වර්තමානයේ දක්වන මනුස්ස මිනිසා පිළිබඳව තමයි අපි ඉතිහාසයේ විශේෂයෙන් අධ්‍යයනය කරන්නේ. එහෙනම් දැන් ඔයාලා කියනෝනේ හප්පෝ මට නම් ඇති වෙලා මේක කියනකොට කම්මැලි හිතෙනවා නේද? කිසිම ආසාවක් හිතෙන්නේ නැහැ. එහෙම කියන සමහර අය හිටියට ගොඩක් දෙනා ඉතිහාස විෂයට ගොඩාක් ආසයි. එහෙනම් ඒ ආස වෙලා තියෙන්නේ ඇයි? ඒ ආස උනේ ඇයි? ඔබ ඔබ ගැන දන්න නිසා, ඔබ ඔබේ අතීත මුතුන් මිත්තා ගැන දන්න නිසා, ඔබ ඔබ තුලින් වර්තමානයේ දකින නිසා තමයි දයාබර දුවේ පුතේ ඔබ ඉතිහාසයට ආදරය කරන්නේ. එහෙනම් ඔබ රටට ජාතියට ආදරය කරන අභිමානවත් දරුවෙක්නේ නේද? අන්න එහෙම අපි හිතාගෙන අද දවසේ අපි ඉක්මනට මෙයන් පාඩමට දයාබර දුවේ පුතේ 10 පොතේ මං එදත් කිව්වා සුවිශේෂ මාතෘකා කිහිපයක් මං සාකච්ඡා කරන්න සූදානම් ඔයාලත් එක්ක අද දවසේ. ඒ නිසා 10 පොතේ 10 ශ්‍රේණි ඉතිහාසයේ පොතේ දෙවනි පාඩම නේද, ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩම තමයි අද දවසේ අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් එතෙන්දී එකක් මතක තියාගන්න ඕන, අපේ ඒ පාඩමේ ගොඩාක් පුරාවිද්‍යාත්මක සාධකත් එක්ක විස්තර සමහර තැන් වලට නොතේරෙන්නත් පුළුවන්. අද අපි ඒ නොතේරෙන තැනුත් තේරුම් කරගෙන හොඳට විෂයට අද දවසේ දෙවනි පාඩම ආයි අපි බලන්නේ නැති වෙන්නම අද දවසේ අපි සූදානම් වෙනවා. අපි අද දවසේ ප්‍රශ්න ටිකක් ලියනවා. අද අපි 10 පොතේ දෙවනි පාඩම සම්පූර්ණයෙන්ම අපිට පුළුවන් කියන තැනට අද මේ පැය තුල අපි කණ්ඩායම එකතු වෙලා මේ කාර්ය කරමු කියලා මම ඔබට ආරාධනා කරනවා නේද? ඒතොර එහෙමනම් කවුද මේ මානවයා? කවුද මේ ශ්‍රී ලංකාව ජනාවාස කරේ? එහෙනම් ශ්‍රී ලංකාව ජනාවාස ශ්‍රී ලංකා විතරද ජනාවාස වුණේ? අනිත් ලෝකේ අනිත් තැන් ඔකම හිස්සලාද තිබුණේ නෑ. එහෙනම් අපි කතා කරන්න ඕන ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය නේද? ජනාවාසකරණයට ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ මානවයාගේ ව්‍යාප්තියට ඉස්සෙල්ලා අපි කතා කරන්න ඕන මෙයාලා කොතනද ආරම්භය සිද්ධ වුණේ කියන එක. මොකද ඔබට මම කියන්න ඕන පුතේ, මතක නේද? හයේ පන්තියේ දෙවනි පාඩමේ සිට සියල්ලම තියෙන්නේ මේ පාඩමෙන් චුට්ට චුටේ. ඒ නිසා ඔබට ඒක අමතක වෙන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා දයාබර පුතේ, මේ කවුද මේ අපේ අතීත මානවයා නේද? අතීත මානවය මම එදත් පොඩ්ඩක් මතක් කරා. ලෝකයට මිනිසාට සමීප නැඹුරුවක් තියෙන මානවයෙක් මේ ලෝකයට බිහි වෙනවා. එයාගේ නම තමයි ඔස්ට්‍රෝපිතකලස්. එතකොට මිලියන 2500කට එහා යුගයකදී තමයි මේ මානවයා ඉපදෙන්නේ. එතකොට මෙයා අර ටිකක් මේ දැන් අපිනම් හරි ඍජුයිනේ නේද? අපිනම් දැන් කිසි ගැටලුවක් නැහැ. කකුල් දෙකෙන් උඩට දඩබඩබගාලා ඇවිදගෙන යන්න පුළුවන් කෙනෙක් අපි. හැබැයි ඒ මානවයා ටිකක් මොකද උනේ, මේ ඔස්ට්‍රෝපිතකලස් කියන මානවයා ටිකක් කොන්දෙන් නැවිච්ච ඍජුම නැති, නමුත් මිනිස් සුරුවරකට තියෙන පළමු මානව සාධක හම්බ වෙන්නේ ඔස්ට්‍රෝපිතකලස් කියලා. මං හරියට ඔයගලන්ට මෙහෙම කියන්නම්කෝ, එයා ගැන තව ටිකක් මවා ගන්න කොහොමද? අද කාලේ හැටියට නම් මෙයාගේ හයිය, ඒ කියන්නේ ශරීරයේ තිබිච්ච ඇටවල හයිය ශක්තිය ගත්තාම සාමාන්‍යයෙන් අවුරුදු 14ක වගේ පිරිමි ළමයෙක්ගේ ශක්තිය තමයි මේ ඔස්ට්‍රෝපිතකලස් කියන මානවයාට තිබිලා තියෙන්නේ. ඔන්න මං එයාගෙන් ලොකුවට කතා කරන්නේ මේ ගමන් මග ඉස්සෙල්ලා තේරුම් කරේ නැතුව එකපාරටම අර පොතේ තියෙන මානවයාට ආපු ගමන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මං ඒ නිසා තමයි ඔබට මේ ගමන් මග චුට්ටක් පැහැදිලි කරගෙනම අපි අදාළ තැනට යම්. එහෙමනම් එයාට පුළුවන්කම තියුණ සාමාන්‍යයෙන් පුතේ ගල්ලායුධයක් චූටි චූටි ගල්ලායුධයට හදාගන්න පුළුවන්කම තියුණ දණ්ඩ තමයි ප්‍රධාන වශයෙන්ම මෙයා භාවිතා කරේ. ගල් ආයුධයකුත් හසුරවා ගැනීමේ හැකියාව මේ ඔස්ට්‍රෝපිතකලස් කියන මානවයාට තිබුණා. එතකොට හැබැයි මේ කවුද? මේ ඇත්තටම ඔබට සමීප නැති කෙනෙක්ද? නෑ, මං කැමති නෑ මෙහි මානවයා කියන. මම මෙතෙන් පටන් කියන්නේ ඔබේ සීයා කියලා. මේ ඔබේ සීයා. එතකොට අතීත අපේ සීයා. එහෙනම් අතීත ආදිතම සීයා තමයි කවුද? ඔස්ට්‍රෝපිතකලස් කියන අපේ මානවයා. එහෙමනම් ඊළඟ යුගය එනවා පුතේ ඔස්ට්‍රෝපිතකලස්කින් පස්සේ හෝමෝ ඉරෙක්ටස්. ඒ කියන්නේ හෝමෝ ඉරෙක්ටස් කියන්නේ එයාගේ අන්වර්ථ නාමය තමයි හැකි මිනිසා, ඍජු මිනිසා. එහෙනම් අර මං ඉස්සෙල්ලා කිව්වනේ ටිකක් කොන්දනවාගෙන ටිකක් බොහොම අමාරුවෙන් ඇවිදගෙන ඇවිදගෙන ටිකක් ගියපු කෙනා මොකද වෙන්නේ මේකෙදි? හොඳට ඍජුයි නේද? ඒ වගේම ඔහුට හොඳ තාක්ෂණික මොලයක් තිබුණා. හොඳ තාක්ෂණික දැනුමක් තිබුණා මේ හෝමෝ ඉරෙක්ටස් කියන මානවයාට. ඉතින් එයා හැකි මිනිසා ලෙස එයා ඔයා දන්නව, ඕගොල්ලෝ දන්නව මෙච්චර කල් දැන් ඊට ඉහළ පරම්පරා ටික කමු මස් කකා තමයි හිටියේ. ආසයිද? අපි ගැන කියන්නේ මේ ඈ. එතකොට අපි තමයි කෑවේ එහෙම. එහෙම කාලා හෝමෝ ඉරෙක්ටස්ගේ උගේ වෙනකොට මොකද වෙන්නේ? නේද? ගල් දෙකක්වත් ගගහ ඉන්නේ නැති එකට පයින් නැති ගින්දර මෙන්න බොලේ. එහෙනම් මොකද්ද වෙන්නේ? අතීත මුතුන් මිත්තා හැම දෙයක්ම හොයාගත්තේ මොනවයින්ද? අත්දැකීම තුලින්. එහෙනම් අන්න හෝමෝ ඉරෙක්ටස් කියන හැකි මිනිහා, හැකි මිනිස්සයා, ඍජු මිනිස්සයා මොකද හොය කරනවා? හොයාගන්න මොනවද? ගින්දර භාවිතය. ඒ වගේම තියුණු ආයුධ. තියුණු ආයුධ එයා පරිහරණය කරන්න පුළුවන්කම ගන්නවා. ඒ වගේම සතුන් හොඳට දඩයම් කළා. දැන් අද නම් නේද අපි කොහමද අර කරන්නේ මේ දැලක් උඩ මස් ටික දාලා යටින් ගින්දර ගහන්නේ නේ? ඒකට කියනවා මොකද? බාබකියු කියලා. අදත් අපි එහෙම කිය කියත් ඊට පොඩ්ඩක් සමාන එකක් තමයි අපිත් කන්නේ සමහර වෙලාවට. හැබැයි ඒ වගේම එදා හෝමෝ ඉරෙක්ටස් ආරම්භ කරනවා මස් කෑල්ල ගින්දරට අල්ලලා. අර අපිත් කරන්නේ ඕකම තමයි නේද? එහෙනම් ඔන්න හෝමෝ ඉරෙක්ටස්ගේ මෙන්න මේ දේවල් ටික යාට ඔන්න ලොකු ලොකු අත්දැකීම් ප්‍රමාණයක් පුතේ. වල හිතන්නක පොඩ්ඩක් නේද? ඒතොර ඒ වගේම යාට තාක්ෂණ යතිය යා පොඩි උපකරණයක් මේ හොයාගත්තා, හදාගත්තා. හරියට ඔයාලා පොඩ්ඩක් දන්නේ නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් හරි පොඩ්ඩක් බලන්නේ රූපේ දිහා. ඔය තාරකා ඉබ්බගේ කටුව වගේ. කියන්නේ තාරකා ඉබ්බ කියන්නේ යාගේ තුඩ තුඩවල් තියෙන ඉබි කටුවක් තියෙන. අන්න ඒ වගේ ආයුධයක් හොඳට සකසුරුවම් කළ මේ ඉරෙක්ටස්ට හදාගන්න පුළුවන් වුණා. සතෙක්ට හොඳට දමලා ගහපු ගමන් මොකද පුති? මැරෙන මට්ටමට, තුවාල වෙලා එයාගේ ආහාරය ගන්න පුළුවන් මට්ටමට හොඳ ආයුධ සකස් කර ගැනීමේ හැකියාවක් තිබුණ කාටද? හෝමෝ ඉරෙක්ටස් කියන අපේ සීයට. තරහ වෙන්න බෑ. මොකද මම ඒකත් කියන්න ඕනේ. දැන් අර මේ 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 විෂය නිර්දේශය ආවහම ඉතින් මේ පාඩම ගොඩාක් ආවේ. ඉතින් මේ මට මතකයි අපේ ස්කෝලවල මේ පාඩම උගන්වනකොට අපේ සීයා කිව්වම ඉතින් අපේ කට්ටිය හරි තරහයි. අපි ඔහොම වඳුරෙක් නෙවෙයි කියනවා නේද? නෑ නෑ, අපි එහෙම එක්කෙනෙක් නෙවෙයි තමයි. හැබැයි අපේ ගමන එතන ඉඳන් තමයි යන්නේ පුතේ නේද? එතකොට මට මතකයි එක ස්කෝලේක කිව්ව කට්ටියක් අපි විජයගෙන් ආවේ. හරි, ඉතින් බොලේ විජයගෙන් ආවත් ඉතින් අපේ ගමනේ අපේ මානවයාගේ මුල ගැන අපි කතා කරන්න එපා. විජය කියන්නේ මගදී ආපු කෙනෙක් නේද? ඒ නිසා අන්න ඒ නිසා තමයි මං අද ඔයාලට මේ මුල ඉඳන් පොඩ්ඩක් මතක් කරගෙන යන්නේ. හරි, ඊළඟට ඔහොම ඇවිල්ලා ඇවිල්ලා හැබැයි පුතේ දැන් මේ අපි කතා කරපු කණ්ඩායම් ගැන, අපේ සීයල ගැන ගත්තම සාමාන්‍ය ටිකක් ලොකුම හැඩයක් නෑ ඉතින් නේද? නලල ඉදිරියට නේරා ඇවිල්ලා හකු ලොකුයි. එතකොට හොඳට මස් ටික හොඳට දත් ටිකෙන් ඇදලා ඉරලා කන්න පුළුවන් ගතිය තියුණා. එතකොට මෙහෙම ටිකක් සාමාන්‍යයෙන් වානර ලක්ෂණ ගතියකු තිබිච්ච කණ්ඩායමක් අපේ සියල මුලින්ම. ඉතින් හැබැයි ටික 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 ඔහොම ගමන ඇවිල්ලා පසු කාලීනව ඊළඟට එනව තවත් එක් යුගයක් විදිහට නියණ්ඩ තාල් කියලා. ඉතින් මට දැන් අද අපි මේ සවන් දීමෙන් ඉගෙන ගන්නේ නේද? ඉතින් මේවයි පුරා විද්‍යාත්මකව හොයා ගන්නාලද ඇටකටුව එකතු කළා, ඒවයින් හදපු ඡායාරූප අද ලෝකේ අප්‍රිකා වගේ ප්‍රදේශවල, ඊට පස්සේ කෞතුකාගාරවල, කැලණිය පුරා පශ්චාත් පුරා අධ්‍යාපන ආයතනේ මේවයි සටක්ෂිතව තියෙනවා. එතකොට දැන් මිනියණ්ඩතාල් කියන මානවයා අර දෙන්නට වඩා ටිකක් දියුණුයි. එයාට පුළුවන් අර ගින්දර වලින් ටිකක් හොඳට උයල පිහල කන්න, ඊට පස්සේ හොඳට ආයුධ ටික හොඳට තනා ගන්න හදා ගන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සේ තව කෙනෙක්ගේ sannivedanaye තව කෙනෙක්ට ඇහුම්කන් දීමේ ඒකේ පොඩි හැකියාවක් තිබුණා. ඒතර බලන්නකෝ, ඔන්න තව sannivedanaye කියන එක මේ කට්ටියට ඔන්න ආවා. එතකොට මෙන්න මේ වගේ දේවල් එයාට පුළුවන්කම තිබුණා. එතකොට චිත්‍ර, එයා කැමති සතෙක්ගේ, එයා බඳ වෙලා ගිය සත්තුන්ගේ චිත්‍ර වගේව ගල් ගුහාවල ඇඳා. එතකොට බලන්න කොන්න බලන්න අපේ ගමන දැන් ටික 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 මොකද වෙන්නේ? ටික ටික අත්දැකීම් එක්ක අත්දැකීම් එකතු කරගනිමින් යන ගමනක් තමයි අපේ මේ ඉතිහාසයේ මානවයාගේ ගමන් මඟ කියන්නේ. එතකොට දැන් ඔහොම ඉඳලා කියන්නකෝ, ඉතින් ඊට පස්සේ දැන් මේ කට්ටියම කොම අප්‍රිකාවේ ඒ ආශ්‍රිතව තමයි ඉතින් ටික ටික හිටියේ. හැබැයි එක තැනක ටිකක් ඉන්න බැරි වෙච්ච එක්කෙනෙක් හිටියා. එයාට එක පැත් එක රටක එක මාධ්‍යපේ එහෙම ඉන්න බැරි වෙච්ච කෙනෙක් හිටියා. ඉතින් අපිටත් ඒ වගේ නේද? අපිටත් එක විදියකට වන්ති කාමරේ ඉන්නත් බෑ නේද? ඒ වගේ තමයි ඔබේ සීයත් ලංකාවට ආපු. සීයත් මොකද කරේ? ආසියාව පැත්තට හෙමින් හෙමින් අප්‍රිකාවේ සිට ඔන්න ආවා. එහෙනම් දැන් අන්න ඒ කවුද ඔන්න ඔබේ පාඩමට අපි එනවා. එහෙනම් අපේ ශ්‍රී ලංකාව ජනාවාස කර අපේ සීයා තමයි කවුද? හෝමෝ ෂාපියන් කියන මානව විශේෂය නේද? හෝමෝ ෂාපියන් නැත්තම් බලංගොඩ මානවයා කියලා කියනවා. ඒතර මේ බලංගොඩ මානවයා ගේ සාධක ගත්තාම දැන් ඔයා හිතන්නකො, ඔයගොල්ලෝ හිතන්නකො, හෝමෝ ෂාපියන් නැමති මානවයා සියලු දේ මේ ලංකාවේදී දෙකතු කරගත්තේ. තාක්ෂණය නෑ, ආහාර පුලුස්සා කෑම නෑ නේද, ආහාර පුල sannivedanaya නෑ. මේ සියලු දේ එකතු කරගත්ත මානවයේ තමයි දයාබරදුවේ පුතේ ලංකාවේ මේ ආසියාතික ප්‍රදේශවලට ආවේ. එහෙනම් ඒකෙදි ශ්‍රී ලංකාව ජනාවාස කර මානවයා හොමෝ ෂාපියන්ට අභියෝග තියුණා. ඔන්න කියන්න බලන්න, දැන් මට ගෙදර ඉඳන් සද්දෙන් කෑ ගහලා කියන්න, අපේ මානවයාට හොමෝ ෂාපියන් මානවයාට තිබිච්ච අභියෝග ටික කියන්න බලන්න. මොනවද තිබිච්ච අභියෝග? ඔන්න මට ඇහෙනවා වගේ. මොනවද? එකක් තමයි ජනාවාසයක් කොහෙන්ද බුලේ අපි ඉන්න තැනක් හොයා ගන්න ඕන. ඉන්න තැනක් තිබුණට වැඩක් තියද? බෑ, අපිට කන්න ඕන නේද? අපි හැම අදටත් එහෙම නේද? අපිට කන්න එහෙම නුදුනොත් ඔක්කොම ඉවරයි නේ. ඒ නිසා අපිට ආහාර ඕන. එහෙනම් හොමෝ ෂාපියන්ට තව එකක් තමයි මොකද්ද? ආහාර ටික ඕන. එහෙනම් ආහාර සුලභතෙන් හොයා ගන්න ඕන නේද? හරි. එහෙනම් ඒවට දඩයම් කරන්න පුළුවන් පරිසර හොයා ගන්න ඕන. තව මොනව වෙන්නේ නැද්ද? ඒ වගේම මේව කරන්නම්, මේ දේවල් අපිට දඩයම කරන්නම් අපිට තාක්ෂණය ඕන. එහෙනම් ගල් මෙවලම් තනා ගැනීමේ පහසුකම් අපිට තියෙන්න ඕන නේ. ඔහොම කරගෙන කොහොම කරගෙන ඉන්නකොට මොකද්ද වෙන්නේ? හදිසියෙන් මැරිලා ගියොත්? එහෙනම් අපි ඒ අභිචාර විදි කරන්නත් සුදුසු පරිසරයක් තමයි අපි ලංකාවේ අපි ස්ථානගත වෙන්න ඕන කියන එක පුතේ මෙන්න අපේ මානවයාට තිබිච්ච අභියෝග විදියට කතා කරන්න පුළුවන්. ඒ කාරණාම තමයි පුතේ කිසි දෙයකට බය වෙන්න පව්. මන් දන්නව ඔබ මේ පාඩමට ආස නැත්තේ ඇයි? ඔබට මේක හරියට පිළිවෙලට තේරෙන්නේ නැහැ ඇයි? ටිකක් උඩ තියෙන උපතේ ආයි ටිකක් තව ටිකකින් එහා තව පිටුවකින් එහා පැති තියෙන මේ ටික කවලම් වුණාම ආග ඔළුවත් කවලම් වෙනවා. ඒ නිසා අද ලස්සනට මං ඒකයි කිව්වේ ඔබට පසුගිය ප්‍රශ්න පත්‍ර ටික ටිකක් බලන්න කියලා. ඒවයි අහන ප්‍රශ්න ටික තමයි මොකද්ද? හෝමෝ ෂාපියන්ගේ ජනාවාස. ඔන්න විභාගෙට අහන ප්‍රශ්නයක්. ඊළඟට මොකද්ද? හෝමෝ ෂාපියන්වත් බලංගොඩ මානවයාගේ ආහාර රටාව. ඊළඟට මොකද්ද? හෝමෝ ෂාපියන්ගේ අභිචාර විදි නේද? ඊළඟට බහුවර්ණයකට ඇහෙන්න පුළුවන් දයාබර දුවේ පුතේ මොනවද? තාක්ෂණයේ අර ලක්ෂණ. ඔච්චරයිනේ, කොච්චරයි ප්‍රාග්ගෛතිහාසිකයේ අපේ අතීත මානවයාගෙන් ඔබට ඉගෙන ගන්න විභාගයට ලියන්න තියෙන ප්‍රශ්නවලට අපි පිළිතුරු හදා ගන්න ඕන මාතෘකාව. ඉතින් අද දවසේ අපි ඔන්න ඔය ටික තමයි බොහොම ජොලියේ කතා කරගෙන යන්නේ. කැමතිද? කැමති නේද? හරි. එතකොට අපේ ලංකාව ජනාවාස වුණාට පස්සේ මේ හෝමෝ ෂේපියන්ගෙන් වසර 125,000කට එහා ගිය යුගයකදී තමයි දයාබර දුවේ පුතේ අපේ මානවයා මේ ශ්‍රී ලංකාව ජනාවාස කරේ නේද? එතකොට මේ දැන් මගෙන් සමහර වෙලාවට දරුව අහනවා, මැඩම් හරි ඔය ඔක්කොම කියනවනේ සාක්ෂි තියනවද? ඇත්ත මං ආසයි එහෙම අහනවට. අපි දයාබර දුවේ පුතේ ඔබට ඉතිහාස විෂයේදී ගැටලුවක් තියෙනම් ඔබ ගුරුවරයාගෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන. ඇත්ත සාක්ෂි තියනවද? ඇත්තටම දයාබර දුවේ පුතේ සාක්ෂි තියනවා. මේ කියන හැම දෙයකටම ලංකාවේ ඔබට දකින්න සාක්ෂි තියෙනවා. හැබැයි අපේ දයාබර දුවරු පුතුවරු ප්‍රශ්නෙකුත් තියෙනව නේද? අපි ලියන කියන දේ විතරයි කරන්න යන්නේ නෑනේ නේද? බලන්න යන්නේ නෑනේ, දකින්නේ නෑ, අත්විඳින්නේ නෑ. අපි චාරිකාවක් ගියත් යන්නේ මුහුදක නාන්න නේද? ඊට වඩා මේ වගේ පුරාවිද්‍යාත්මක ලක්ෂණ මතු ස්ථාන බලන්න යන්න කියලා යෝජනා කරමින් අපි ඊළඟ කොටසට යනවා. ඒතර මේකෙදී අර ඔබ ඇහුව ප්‍රශ්නට මම උත්තරේ දෙනවා. සාක්ෂි තියනවද? ඔව් සාක්ෂි තියනවා. හෝමෝ ෂේපියන් හිටපු තැන්වලට සාක්ෂි තියනවා. ඒ තමයි අපිට පළවෙනියටම සාක්ෂි හම්බ වෙන්නේ රත්නපුරේ මැණික් පතල් වලින්. එතකොට ඔයයි මොකද්ද? එහෙම කොහොමද කියන්නේ? මැණික් පතල් වලින් කොහොමද හම්බෙන්නේ? අන්න ඒ පිළිතුරටත් මම ඔබට පිළිතුරක් දෙනවා. ප්‍රශ්නෙටත් පිළිතුරක් දෙනවා. මොකද්ද? මේ සැරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඕගොල්ලෝ හැමදාම අමතක කරන තැනක් මොකද්ද? මම ප්ලයිස්ටෝසීන භූ අවධිය. ඇහුවොත් හැම තිස්සෙම පොතේ මම සමහරලාට අහනකොට කියන මොනවාද? ඇත්තට මැඩම් පොතේ තියෙනවද? තියෙනවා තමයි. පළවෙනි පිටුවේ නේද? ඒ පාඩමේ පළවෙනි පිටුවේ උඩ පළවෙනි ඡේදයේ ප්ලයිස්ටෝසීන භූ අවධිය කියලා එකක් තියෙනවා. අන්න එහෙනම් හෝමෝ ෂේපියන් ජනාවාස වෙච්ච සාධක රත්නපුර මැණික් පතල්ලින් හම්බ වෙන බලපෑවේක ලක්ෂණයක් තමයි මොකද්ද? ප්ලයිස්ටෝසීන භූ අවධිය. ඔන්න මේ සැරේ ඕලෙවල් වලට ඇහුව තැනක් මතක තියාගෙන ඊළඟ සැරේ අහන්න පුළුවන් මං ඊළඟට අහන එක. එහෙනම් මොකද්ද ප්ලයිස්ටෝසීන භූ අවධිය කියන්නේ? මානවයා කඳුකරේ ඉන්නකොට සීතල කාල ගුණයක් තිබුණා. මේක වැසි තත්වයට පත් වෙන අතරෙදී ඒ වැස්සෙන් මොකද වෙන්නේ? මානවයාගේ ඇට කැබලි පහළට පළහල්ට ගලාගෙන ඇවිල්ලා අර පහතරට තෙත් කලාපීය ප්‍රදේශවල හා පහතරට වෙළබඩ තැන්නේ මොකද වෙන්නේ? තැන්පත් වුණා. එහෙනම් අන්න හම්බෙනවා ඒ අනු මොකද්ද පුතේ? රත්නපුරේ මැණික් පතල් වලින් අපිට හෝමෝ ෂේපියන්ගේ සාද. එතකොට ඔන්න ඒක එක. හරි නේද? එහෙනම් ප්ලයිස්ටෝසීන භූ අවධිය කියන්නේ මොකද්ද? අධික සීතල කාල ගුණයකදී පවතින කෙටි වැසි තත්වයක් තුළ වතුර පහළට ගලාගෙන මානවයාගේ ශේෂයන් එක්ක පැමිණෙන ඒ කාල ගුණයට කිව්ව මොකද්ද? ප්ලයිස්ටෝසීන භූ අවධිය. දැන් මේ සැරේ හදිසියේ විභාගයට આવුත් මම මේ අහන එක ඊළඟට මොකද්ද? ඉරණ මඩු සැකැස්ම යනු කුමක්ද? ඒකටත් තමයි මැඩම් ඇත්තම සාධක තියෙනවා. සාධක තියෙනවා. ඒතොර ඒ සාධක පස්තර සමගම ඒවයි සාධක, ඒවයි හම් වෙච්ච සාධක අපිට ඒ පුරාවිද්‍යා මේ ආයතන සම්බන්ධ ඕගොල්ලන්ට කැලණි විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට හොයන්න ගියොත් ඒව පෙන්නයි මේ මහාචාර්යවරු. එතකොට ඒකටත් ඉරණ මඩු සැකැස්ම කියන එකට මොකද්ද මේ ඉරණ මඩු සැකැස්ම කියන්නේ? අර මං කිව්වන ඉස්සෙල්ල මොකද්ද? ප්ලයිස්ටෝසීන භූ අවධියේදී පවතින භූගෝලීය ලක්ෂණ පසුබිම් කරගෙන මානවයාගේ ශේෂයන් ඇටකටු නේද පහළට ගලාගෙන ඇවිල්ලා ඉරණ මඩුව කියන ආශ්‍රිත ප්‍රදේශවල තැන්පත් වුණා. ඒක මං කියන්නම් ප්‍රදේශ කීපයක් තැන්පත් වෙලා තිබිච්ච මේ මානවයාගේ ඇට කැබලි. ඒ තමයි එකක් ඉරණ මඩුව සහ මුලතිව් කියන ප්‍රදේශ අවට ඉරණමඩු සැකැස්මේ සාධක හම්බ වෙනවා. ඊළඟට කලාඔය මෝදර නේද? ඊළඟට ඒ ආශ්‍රිතව ඉරණමඩු සාධක හම්බ වෙනවා. ඒ වගේම කල්පිටිය සහ හලාවත කියන මුහුදු කරේ ඒ ප්‍රදේශවල වෙරළබඩ තැන්නේ මේ සාධක හම්බෙනවා. ඔබේ පොතේ තියෙන්නේ ඕවයින් එකයි. ඒ තමයි මොකද්ද? බුන්දල පතිරාජ වෙල නේද? එනං ඉරණමඩු සැකැස්මට අදාළ සාධක හම්බෙනවා කොහෙන්ද? බුන්දල පතිරාජ වෙල කියන ප්‍රදේශයෙන්. මං ඔන්න එවුනාට මට හිතුණා මෙහෙම එකක් අහන්න. බහුවරෙන්ට අනිවාර්යයෙන්ම අපි තරීම ආසයි, පන්ති ඉතිහාස ගන්න මැඩම්ලත් ආසයි, ප්‍රශ්න පත්‍රයකට දාන්න මාස ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. කියන්න බලන්න හයියෙන් සද්දෙන් මේකට උත්තරේ. ඒ තමයි ඉරණමඩු සැකැස්මට අදාළ පොළවේ අඩි 45ක් යට බොරළු පස් තට්ටුවෙන් මේ ඉරණමඩු සාධක හම්බෙනවා දකුණු ප්‍රදේශයේ. කියන්න බලන්න. කිව්ව නේද? හරි හරි. මොනවාද? පතිරාජ වෙල කියන ප්‍රදේශයෙන් තමයි දයාබර දුවේ පුතේ. එනං අඩි 45 මේ බහුවරණයකට ඇහෙන හොඳ තැන. අඩි 45ක් යටින් බොරළු පස් තට්ටුවෙන් ඉරණමඩු සාධක හම්බ වෙනවා කොහෙන්ද? පතිරාජ වෙල කියන ස්ථානෙන් නේද? ආයි තව එකක් අහනු. ආයි. ඔක ඔතනින් ඇහෙන ඔන්න ප්‍රශ්න දෙකක්. ඒ දෙක තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ. තව එකක් තමයි ඉරණමඩු සාධක අඩි 24ක් යටින් හම්බ වෙනවා. ඒ කොහෙන්ද? දකුණු පළාතේ. දැන් අර කිව්ව බුන්දල පතිරාජවෙල කියන ප්‍රදේශේ. තව එකක් තියෙන පොතේ එතනම. මොකද්ද? වැල්ලේ ගංගොඩ. ඔන්න දැන් ඔය ටිකෙන් අපි විභාගයට එන ප්‍රශ්නත් එක්ක දයාබර දුවේ පුතේ අපි සූදානම්. හරි නේද? දැන් ඔන්න අපි ඊට පස්සේ මං අහනෝ දැන් තවත් ප්‍රශ්න ටික. ඒවටත් ඕගොල්ලෝ අද දවසේ අම්මයි තාත්තයි බනින්නේ නෑ. අපි අද අපේ දවසේ ඉතිහාසය. ඒ නිසා අපිට පුළුවන් කෑ ගහලා උත්තර දෙන්න. දැන් අම්මල බලයි මොකද මේ ළමයි කෑ ගහන්නේ කියලා නේද? කමන්නේ. අපි ඉතිහාසයෙන් අද දවසේ කෑ ගහලා උත්තර දෙනවා. මම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න අහනෝ. ඕගොල්ලෝ උත්තර දෙන්න ඕන. එහෙනම් ඔන්න මං පළවෙනි එක මේ ඊළඟ කොටසට මං කිව්වා තව අභියෝගයක් තමයි දැන් ඔබ ඇහුව සාක්ෂිවලට ඔබ ඇහුව ඔප්පු කරන්න පුළුවන්ද කියලා මං ඒවට උන සාක්ෂිත් එක්ක ස්ථාන කිව්වා. ඊළඟ දේ තමයි මං අහන්නේ අර අභියෝගයක් තියුණා නම් මොකද්ද? හෝමෝෂේපියන්ට තියුණා මොනවද? ජනාවාස ගැටලුවක්. ජනාවාසේ නම් කලාපීයව බෙදුවා. ලකුණු 3ක දෙවනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 3කට මේන් ඕන එකක් අහන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඇහෙනවා. ඒ නිසා ඔබ මේවා ලස්සනට ඔබේ පොතේ ලියා ගන්න ඕන. මම දැන් මං කියනකොට ලියන්න ඕනේ. ඔබ ඒ ටික අවධානයට යොමු කළා මට ඊළඟ දවසේ ඒවට සූදානම් බව කියන්න ඕන. ඉතින් එහෙමනම් මම ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන මොකද්ද මේ ජනාවාසවල ශ්‍රී ලංකාවේ අතීත මානවයා ජනාවාස වූ වෙරළබඩ කඳවුරු වාසස්ථාන තුනක් තියෙනවා. දකුණු පළාතේ තියෙන්නේ. කියන්න බලන්න මොනවද දැන් විභාගයේ සූදානම් කට්ටිය නම් ඕක කියන්න ඕන. මොනවද? එහෙනම් මානවයා ජනාවාස කරගත්ත කඳවුරු වාසස්ථාන තුන තමයි බුන්දල පතිරාජවෙල සහ මිනිහා ගල්කන්ද. පුතේ ඒව අදටත් ගියාම දකින්න තියෙනවා. බොරළු සහිත පස් තට්ටුවල පුළුවන් ඒ දේවල් දර මානව ශේෂත් එක්කම එයාලා ජනාවාස වෙච්ච තැන්වල කැනීම් කරපු අවස්ථාව ඔබට තාමත් වර්තමානයේ ගියාම අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟ එක තමයි ඊළඟ මේ මානවයා ජීවත් තව ස්ථානයක් තමයි පහත රට තෙත් කලාපිය ලෙන්. දැන් අද නම් ඒ ලෙන් බලන්න යනවද ඔයගොල්ලෝ? දැන් නම් මේ කොරෝනා හින්දා යන්න බෑනේ නේද? හැබැයි මේ ඔබ යන්න ඕන නේද? පහත රට තෙත් කලාපිය ප්‍රදේශවල තියෙනවා මොනවද ලෙන් ටික කියන්න බලන්න. ඔබ ආසයි එක ලෙනක් ගෙන නමක් කියන්න. මොකද්ද? අපි නම් දන්න ඕනේ පාහියන් ගල ලෙන. ඒක නම් හරියටම ඔයගොල්ලෝ කියයි. හැබැයි අනිත් එකේ මොකද කියන්නේ? අනිත් එකේ බටදොඹ ලෙන කියලා විතරයි කියන්නේ. ඇයි? මං එදත් කිව්වනේ ඔබ පිළිතුරු සපයන්නේ ගොඩක් වෙලාවට භාගයයි. එහෙම භාග ලිව්වට අපි ලකුණු දෙන්නේ නැහැ. බටදොඹ ලෙන නෙවෙයි. මොකද්ද? කුරුවිට බට දුඹ ලෙන. එහෙනම් අන්න එතකොට පාහියන් ගල ලෙන. පහතරට තෙත් කලාපිය ලෙන් ගැන මේ කියන්නේ. එහෙනම් පාහියන් ගල ලෙන, කුරුවිට බට දුඹ ලෙන, ඊළඟට කිතුල් ගල බෙලි ලෙන නේද? අන්න ඒව දයාබර දුවේ පුතේ ඔන්න විභාගෙට ලකුණු තුන කැහුවොත් ඔන්න ඔබට දැන් පුළුවන්. දැන් ඔබ මොකද අයියෙන් කෑ ගහවෝ කියනවා නේද? ඊළඟ එක පහ ඇත්ත රට වියලි කලාපිය ස්ථාන. ඒ වගේම දැන් බලන්නකො ලංකාවේ යාලට කෑම බීම තියෙන පැති කිහිපයක යාලා ජනාවාස හදාගත්තා. ඒතර යාලගේ පරිසරයට අනුව. පරිසරයට අනුව. එතකොට ඒ අනුව ඊළඟ එක තමයි තෙත් කලාපිය එලිමහන් වාසස්ථානේ. එලිමහන් වාසස්ථානේ. ඒතර එලිමහන් වාසස්ථානේ ගත්තාම ඒක පුතේ මේ පොඩි ලෙනක් වුණාට ඒක මේ ඒක ඇතුලේ හැමති දැන් අර අර ලෙන්වල් නම් 500ක් විතර දාන්න පුළුවන්. මේ මානවයේ 500ක් විතර, ඒ කියන්නේ මාර ගොඩක්, ඒ ගුහා ගියාන් පේනවා ගොඩාක් ලොකුයි. එතකොට නමුත් මේ එලිමහන් වාසස්ථානයේ ගත්තම තෙත් කලාපිය දෑවරුදුවේ මේ ඒක අර හදීසියක සතිප්පන්නන් ආවම නැත්නම් මැසි මදුරුවන්ගෙන් බේරෙන්න, අන්න ඒ වගේ වැස්සකින් බේරෙන්න, අන්න ඒ වගේ අවස්ථාවල විතරයි මේ එලිමහන් කඳවුරු වාසස්ථානට ගියේ. ඒ තමයි මොකද්ද? බෙල්ලන් බැඳී පැලැස්ස. බෙල්ලන් බැඳී පැලැස්ස. ඔන්න ඊළඟ අවසාන ජනාවාසය ඒක තමයි කඳුකර එලිමහන් දඩයම් වාසස්ථාන. ඒ මොනවද? ඒ මොනව වෙන්නේ නැද්ද? මොනවද? ඔන්න ඕක අමතක වෙනවා. එකක් හොඩින් තැන්න කියා ගන්න බැරි වෙනවා. බණ්ඩාර වෙල නම් කියනවා. එහෙනම් මොකද්ද තැන් දෙක? එකක් තමයි හොඩින් තැන්න, අනිත් එක බණ්ඩාර වෙල. එතකොට මෙන්න මේ ටික ඔන්න අපේ ජනාවාස විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට එහෙමනම් දැන් ඔබට පුළුවන් මොනවාද? අපිට මානවයාගේ සාක්ෂි හම්බෙච්ච ඉරණමඩු සැකැස්මේ සාධක ටික ඔබට කියන්න පුළුවන්. මං හිතන්නේ මේ වෙනකොට අපිට විභාගෙදී ඇහුවොත් ජනාවාස ටික හොඳටම කියන්න පුළුවන්. හරි. ළමයි කිසි දෙයකට බය වෙන්න එපා දයාබරු දුවේ පුතේ. ඊළඟට විභාගෙදී ඇහෙන බහුවරට හා ව්‍යුහගතයට ඇහෙන ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? මානවයාගේ හෝමෝ ෂේපියන්ගේ ආහාර රටාව නේද? ආහාර රටාව. නම් ඔයකදී ඔන්න ලියා ගන්න ඕන. ලියාගෙන අපි ඒ පාඩම ලියාගෙන කතා කරමු. ප්‍රශ්නය මොකද්ද? ඔන්න දැන් මේ ලියා ගන්න ඕනේ. හරි. මොකද්ද? ප්‍රාග්ඓතිහාසික මානවයා, ඔන්න ලියා ගන්න, මං අහනු ඊළඟ දවසේ. ප්‍රාග්ඓතිහාසික මානවයා ආහාරයට, ආහාරය කෙබඳු ආකාරයකට ගත්තේ දැයි නිදසුන් දෙකක් ඇසුරෙන් විස්තර කරන්න. හරි නේද? ප්‍රාග්ඓතිහාසික මානවයා ආහාර කෙබඳු ආකාරයකට ගත්තේ දැයි නිදසුන් දෙකක් ඇසුරෙන් විස්තර කරන්න. මං එදත් කිව්වා නිදසුන් දෙකක් ඇසුරෙන් විස්තර කරන්න කිව්වොත් මොකද කරන්නේ? ඉස්සෙල්ලා නිදසුන් දෙකේ කරුණු දෙක ලියන්න ඕන. නැත්නම් නිදසුන් නැත්තම් කරුණු දෙකක් ඇසුරෙන් විස්තර කරන්න කිව්වත් මොකද්ද? ඒ දෙක ලියන්න ඕන. ආ, දැන් ලිව්ව නේද?